දැන් ඔතන මං මේ මූලික මට්ටමේ ඉඳන් ගොඩාක් ගැඹුරට යනකම් ඒවා කිව්වා. ඔය හැම එකම අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකයි මං කියන හුස්ම බලන එක දැන්ම නොකලට කමන්නේ. හුස්මත් මේ හිතේ හදලා එළියේ තියනවා කියන එක ඒ බොහොම ගැඹුරු මට්ටම. ඊට කලින් තමන් පටන් ගන්න ඕන එළියේ තියෙන රූපවලින්. හරි? තනබල ගපන දෙනා, බෙර දහන එක, කුරුල්ලෝ, වාහන, අරවා මේ ඕවනේ හිතෙන්. ඕ ඇස් අරගෙනත් ඕක කරන්න. මම ඇස් අරගෙන ඉද්දි සද්දය ඇහෙනකොටම හිතන්න පුළුවන්. ඇහුනේ සද්දයක්නේ. ඒකේ රූපේ දැනගත්තට ඕක ඇහෙන් දැක්කේ නැහනේ. ඒතකොට හිතෙන් හදලා දීපු එක තමයි දැනගත්තේ. ඒක සාමාන්‍ය ජීවිතේ පුළුවන්. ඔව් කරන්න. මේක ඇස් පියාගෙනම නෙමෙයි. නිදර්ශනය ඕන වෙලාවක ඕන මේ වැඩක් කරද්දි කරන්න පුළුවන්. ඒකට තමන්ට කරන්න පුළුවන් වෙන්නේ මේ ධර්මය අහලා තේරුම් ගත්තොත් විතරයි. ඒකයි මේ මාර්ගඵල තියෙන්නේ බුදු දහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. නේද? බුදු කෙනෙක් මේ සැඟවිලා තියෙන ධර්මයනේ තේරුම් අරන් අපිට කියා දෙන්නේ. ඒකට ඒ දහම අහලා තේරුම් ගත්ත කෙනාට විතරමයි ආර්ය මාර්ගයක් තියෙන්නේ. දැන් නිකං හුස්ම දිහා බලා ඉන්න කිව්වනම් බුදු දහමක් නැහැ නේ ඔතන. නේද? හිත එකඟ වෙයි. සමාධි වෙයි. ආ, එඟත් සැහැල්ලු වෙලා යයි, පාවිවි ඉන්න පුළුවන් වෙයි. හැබැයි සෝවාන් මාර්ගයට නම් වැටෙන්නේ නැහැ. ධ්‍යාන අටම ලැබෙන්නත් පුළුවන්. මේක දිගටත් ලැබෙන්න පුළුවන්. ආර්ය මාර්ගයේ එන්න නම් දහම අහලා තේරුම් ගන්නම ඕනේ. දැන් ඔතන දහම අහලා තේරුම් ගැනීමේදී ඔය පෙන්වුවේ අපි ආයතන පැත්තෙන් දකින්න හැටි. බුදුහන්දුරු පෙන්නනවා. ස්කන්ධ පැත්තෙන් දකින්න පුළුවන්, ආයතන වශයෙන් දකින්න පුළුවන්, ධාතු වශයෙන් දකින්න පුළුවන්. ඒ කොහොම දැක්කත් දකින්නේ එකම ඇත්ත. ප්‍රතිඵලය වෙන්නේ මෙච්චරකල් ලෝකෙට අහු වුණා නම් ඒ ලෝකේ ඉක්මවා යනවා. ඒ ලෝකෙ මිදෙනවා. ලෝකෝත්තර කියන්නේ ඒක. ලෝකෙට අයිති මට්ටමේ අපි දන්නවනේ අපේ ඇති වෙන කෙලෙස්. ලෝකෙට අයිති රූපයක් බාරගත්තහම ඔකේ ලෙනවා ගැටෙනවා නේද? සැප දුක් වෙන්න පුළුවන්, ලාභාලාභ වෙන්න පුළුවන්. මේ අටලෝ දහමට අහු වෙනවා. දැන් ලෝකෝත්තර දහමේදී තමන්ට පැහැදිලි දර්ශනයක් එන්න ඕන. මේ අටලෝ දහම එතන පිහිටන්නේ. ඒ රූපෙට අහු වුණොත් තමයි අටලෝ දහමට අහු වෙන්නේ. රූපේ ඉක්මවා දැකීමක් මේ කරන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ ඒක දකින්න විදි කීපයක් පෙන්නනවා. ඒ අනිච්ච සංඥාව. රූපේ අනිච්ච සංඥාව. රූපේ අනිච්ච සංඥාව කියනකොට අපේ රුදේ භාවනා වලත් අනිත්‍යයක් කියවනේ. මොකද්ද තියෙනවා ඕක වෙනස් වෙනවා. තියෙන දේ මොනවා ඉඳ හැදිලා තියෙනවා ඒවත් වෙනස් වෙනවා. මතකයිද? ශරීරයක් තියෙනවා ඕක වෙනස් වෙනවා. ඊළඟට ශරීරයේ තිබුණට උතන තියෙන්නේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ගොඩක් ඒවත් වෙනස් වෙනවා. හරි. එහෙමත් බලන්න. ඊළඟට කෙස් ලොම් නියදත් කියලා જાති ටිකක් තියෙනවා. ඒවත් වෙනස් වෙනවා. ඒ වුණාට ඕවා හැදිලා තියෙන්නේ රූප කලාපවලින්. නැත්තම් සතර මහා ධාතු. නේද? ඒකට දැන් කෙස් ලොම් ඒවයිනුත් මිදෙනවා. ඊළඟට සතර මහා ධාතු අල්ල ගන්න. නැත්තම් රූප කලාප අල්ල ගන්න. ඒවා තියෙනවා. ඒවත් වෙනස් වෙනවා. නේද? දැන් තාම වෙනස් වෙන්නේ තියෙන දේවල් නේද? මොනවා හරි තියෙනවා ඒක වෙනස් වෙනවා. ඒ තියෙන බව දැනගන්නේ කවුද?
මම.
දැන්ට ඒව බැලුවට සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඒ භාවනාවලේ සෝවන් වෙන්න බෑ කිව්වා නේද උදේ. තේරෙනවද ඇයි? දැන් බලන්න මේ බලපොද. දැන් ඉලී රූපය. හරිද? තනකොළ කපනවා. නේද? කවුද දැනගත්තේ?
මම.
දැන් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අපි ඔන්න නුවණින් බලනවා ඒක දැනගත්තේ කොහොමද? සබ්දයක් ඇහුණා. සබ්ද ගැන හිතනකොට චිත්ත රූප මනසේ පිළිඹුව හැදුණා. නේද? මනසේ පිළිඹුව සතර මහා ධාතු නෙවෙයි, අල්ලන්න බෑ ආහාරයෙන් යැපෙන්නේ නැහැ, සීත උෂ්ණ වලින් වෙනස් වෙන්නේ නැහැ. ඒක රූපයක් නෙවෙයි. නේද? ඕක ඇත්ත නොදන්න කම හින්දා අපි එළියේ සතර මහා ධාතු රූපෙට අහු වුණා. ඒක බාරගත්තා. නේද? මෙතන ඇත්ත දැක්කනම් එහි රූපෙ බාරගන්නේ
නැහැ.
එළියේ රූප. නැහැ. එදාට එළියේ රූපෙ පිහිටන්නේ නැහැ. හිතේ ක්‍රියාවලිය අපි දකින්න. නේද? හිතෙන්ම හදපු දේ හිතෙන්ම දැක්කා. අපේ තියෙන මුලාව හින්දා තමයි ඕක එළියේ සතර මහා ධාතු රූපයක් කියලා බාරගත්තේ. මොකම නේද අර වතුරට එබෙන බල්ලා කරන්නේ. එහෙන් හදලා දෙන වර්ණ සටහන ගැන හිතනවා, ඡායාව ගැන හිතනවා. හිතනකොට හිතෙනවා ඔහොම තේින්නේ නම් බල්ලා. ඊළඟට ඒ මනස පිළිගන්න. ඒක ඇත්ත නොදන්නකම හින්දා ඔය බල්ලා ඉන්නේ එළියේ කියලා සතර මහා ධාතු කරලා බාර ගන්නවා ලෝකෙට අහු වෙනවා. නැත්නම් රූප උපාදාන කරනවා එළියේදී. නේද? එළියම තියෙනවා මයි කියලා දැඩිව විශ්වාස කරනවා. නේද? උපාදාන කරනවා. එතකොට අපි දැන් එළියේ දෙයක් කියලා උපාදාන කරපු එක. මෙතන ඇත්ත දකිනකොට මේ මනසේ මෙතන මුලාව හින්දම එළියේදී. මේ මුලාව නැති වුණා නම් එළියේ පිටයි. නැහැ. අන රූපෙන් මිදෙනවා. රූපේ ඉක්මනයි. නේද? දැන් අර රූපය නැත්තම් ඒ රූප වලින් හැදිච්ච ලෝකයේ ඉක්මවায় නේද? ඒ මුලාව හින්දා ලෝකෙට අහු වුණා. මුලාව යෙදුනේ නැත්තම් ඒ ලෝකෙ පිහිටන්නේ නැහැ. හරියට අර බල්ලට වතුරේ බල්ලෝ පිහිටන්නේ නැහැ. මොකද මුලා වෙන්නේ ඒක හැදුවේ. ඒක මුලාව දුරු වෙනකොට ඒ හදපු රූප ටිකෙන් මිදෙනවා. මුලාවෙන් හදපු දේවල් වලින් මිදෙන. එතකොට මොනවාද මේ මිදෙන්නේ? රූප උපාදාන වලින් නේද මිදෙන්නේ? රූප උපාදාන වලින් මිදෙනවා කියන්නේ දුකෙන් නේද මිදෙන්නේ? ඇයි රූප උපාදානයට තනියෙන් ඉන්න බෑ. එළියේ රූපයක් තියපු ගමන් ඕකයට අපි කැමැති අකමැති ගතියකුත් තියෙනවා. නේද? මොකද්ද ඒ? වේදනාව. එතකොට ඒක වෙන් කරගන්න ඒ රූපේ වෙන් කරන්න සංඥාවකුත් දීලා තියෙනවා. සංඥා උපාදාන. ඔබ ගැන අදහස් චේතනා ටිකක් ඇවිල්ලා තියෙනවා සංඛාර. නේද? ඕවා ටික දැනගත්තු විඥානේ තියෙනවා. පංච උපාදානස්කම්. දෙලී රූපයක් තියෙනවා කියලා බාර ගන්නකොටම හැදෙන්නේ පංච උපාදානස්කම්. එතකොට ඒ දුක. මේ දුක කියලා කියන්නේ බුදුහාමුදුර අපිට දැන්ම දැනෙන්නේ නැහැ ඒක දුක කියලා. නේද? එළියේ කවුරු හරි හිටියට අපිට මොකද්ද තියෙන දුක? නේද? අව අපි ඒක සපක් කරගන්නවා සමහර වෙලාවට. ඒක අර පළගැටිය දැල්ල දකිනවා වගේ තමයි නේද? පළගැටිය දැල්ලට හිතන්නේ සපයි කියලා. ඒත් අපිත් එළියේ රූප තියෙනකොට හරි සපයි කියලා ආස්වාදෙන් බාර ගන්නවා. එතකොට ඒක ඇත්ත ඇති හැටි දකින්න අපේ මනස දියුණු නැහැ, ප්‍රඥාව දියුණු නැහැ. තමයි ප්‍රඥාව දියුණු කරන විදිහ තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ. එතකොට ඔන්න ඉති රූපං මෙන්න මේකයි රූපේ. ඉති රූපස්ස සමුදයෝ මෙන්න මේ හිඳයි ඔය රූපේ හටගත්තේ. මේ පැත්තේ මනසේ මුලාව හිඳයි අර රූපේ හටගත්තේ. මේ සමුදේ යෙදුන් නැත්තම් එහෙ රූප හටගන්නේ නැහැ. නේද? එතකොට රූපස්ස අත්තගම. අනිච්ච සංඥා සූත්‍රේ රූපය පිරිසිඳ දකින්න රූපේ අනිච්ච සංඥාව වඩන හැටි ওই જાති තුන බලන්න. රූපේ කියන්නේ මේකයි, රූප සමුදේ මේකයි. සමුදේ යෙදුන් නැත්නම් ওই රූපේ පිහිටන්නේ නැහැ. සමුදේ තියෙනකන් තමයි ඵලයේ තියෙන්නේ. දුක කියන්නේ ඔකයි, දුක්ඛ සමුදය මෙතන මුලා. සමුදේ නැති වුණොත් දුක පිහිටන්නේ නැහැ. එහෙම බැලුවත් ඒක. මේකයි ඔක්ක කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒක බලන එක නේද මාර්ගය? දුකෙන් මිදෙන මාර්ගය. අනේ මාර්ගය. එතකොට ওই චතුරාර්ය සත්‍ය නේද? දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? ඒකේ නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය වඩන්නේ මාර්ගය. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇතුව සිහිය පිහිටන කෙනා අන්න ආර්ය මාර්ගයේ වඩනවා කායනුපස්සන. දැන් වඩන්නේ අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය එක්ක කායනුපස්සන. දැන් බලන්නේ අර තියෙන රූපේ වෙනස් වෙනවා කියලාද? නැත්තම් ඔක හැදිලා තියෙන්නේ මේවා එකතු වෙලා කියලාද? නැහැ. දැන් මේ රූපේ පිහිටන්නේ නැති වෙනකොට මෙහෙ කෙනෙක් ඉඳීද ඒ රූපේ දැනගන්න? රූපේ පිහිටුවක් නේ කෙනෙක් ඉන්නේ. මේ සමුදේ තුනක් නේ රූපේ පිහිටන්නේ. සමුදේ දෙන්නේ නැති වෙනකොට රූපේ තියනවද? නැහැ. බාහිර රූපේ නැත්තම් ඕක දැනගන්න කෙනෙක් ඉන්නවද? එතකොට මොකද්ද කැඩෙන්නේ? සක්කාය දිට්ඨිය. කැඩෙන්නේ සක්කාය දිට්ඨිය. එන්නේ සම්මා දිට්ඨිය. කැඩෙන කෙලෙස තමයි සක්කාය දිට්ඨිය. පෙරණ තන ඔය වගේ දකින්න තමයි බුදුහාමුදුරෝ කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සති විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කායේ කාය පිළිබඳව බලමින් ඉන්න කොහමද ආතාපි වීර්ය උත්සාහය තියෙන්න ඕන බලන්න නේද? ඊළඟට සම්පජානෝ සති පිහිටන්නේ සතිය නුවණ සම්පජානය තමයි ওই ධර්මයක් අහලා යොදන් සම්මාදිට්ඨිය. ඒ කරුණ තුන යෙදුනත් තමයි කායමපස්සනාව වැඩේ. ඒක මතක තියාගන්න ධර්මය අහලා තේරුම් නොගෙනත් කායමපස්සනාව කරන්න පුළුවන්. එතකොට සතිය වැඩේ හැබැයි සම්පජානය නෑ. අවිද්‍යාව මත ඉඳගෙන. ඒ කියන්නේ ලෝකෙට අහු වෙලා කරන භාවනාව. මොකද දිගින් දිගට ඔක කරගෙන යනකොට මොකක් වෙයිද? මොකක්ද දන්නේ නැත්නම් ගමන්නේ. දැනගත්තොත් තමයි ප්‍රශ්නේ. නේද? ලෝකෙම ඉදේවිද? වෙනදා දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් පිළි අරන් ඉන්න එක දැන් ඔක කරගෙන යනකොට අරකට අහුුණ මුලාව නැති වෙනකොට මොකද වෙන්නේ? ඕක ඡායාවක් විතරයි රූපයක් පිළිටන්නේ නැති මට්ටමට. අවිද්‍යාවෙන් කරන අවිද්‍යාපත්‍ය සංඛාර නවතිනවා. අවිද්‍යාව දුරු වෙනවා. ඒක තමයි ඉන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාර කරනකම් මොකද වෙන්නේ? අවිද්‍යාපත්‍ය සංඛාර කරනකම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒක සංඛාර කරනවා. ලෝකෙට අහු වෙනවා. ඒ කියන්නේ සසරේ යනවා. අවිද්‍යාව දුරු වුණ දවසට ලෝකෙන් මිදෙයි, සසරෙන් මිදෙයි. සෙක්තලෙම මිදේ නේද? ඔව් ප්‍රියාප්‍රිය භාවයේ එන්නේ රූපේ පිහිටවුවට පස්සේ නේද? එළිය තියෙන එකක් ගැනනේ ප්‍රියහරි අප්‍රියහරි එන්නේ. එතකොට ඇලීම් ගැටීම් ඇවිල්ලා ඒවට අදාළ කර්ම ටික කරන්න පුළුවන්. ඒක තමයි අපි ලෝකේ ඉන්න අය කරන කර්ම. එක්කෝ තරහ ගන්නවා, එක්කෝ ඇලෙනවා නේද? දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා බාරගත්තට පස්සේ මොකද වෙන්නේ? එක්කෝ බුරනවා නැත්නම් වල් ගෙවනවා. එක්කෝ හොඳයි කියලා බාර ගන්නවා නැත්නම් තරහින් එලවන්න ගැටෙනවා නේද? ඒකට ඒ දෙකම වෙන්නේ මුලා වුණාට පස්සේ නේද? රූපෙට අහු වුණාට පස්සේ, ලෝකෙට අහු වුණාට පස්සේ නේද? එතකොට ඒ ටික අඩු කරන්න තමයි ඔය ලෝකෙට අයිති භාවනා ටික තියෙන්නේ. ඒකත් කරන්න ඕන. මොකද අපි තාම ඉන්නේ අර එළෙන ගැටෙන මට්ටමේ. එතකොට ඒවා තමයි නීවරණ කියන්නේ. ඒවා යටපත් කරන්න අර භාවනා ටික කරන්න ඕන. දැන් මං කිව්වට අර වයින් සෝවන් වෙන්න බෑ කිව්වට ඒවත් ඕන. මොකද ඒවයින් තමයි අපේ අර අද බල කෙලස් ටික තුනී කරන්නේ. තරහ තියනා නම් ඒක අඩු කරන්න. ඇලිම තියනා නම් ඒක අඩු කරන්න. නේද? මේ නීවර. කාමච්ඡන්ද ව්‍යාපාද ටික යටපත් කරගන්න. එතකන් මේ ධර්මයේ දකින්න බෑ. ඒ හින්දා මේ ලෝකෙට අයිති භාවනක් කරන්න ඕන. හරි? මේක තමයි ඇත්ත කියලා ඕක විතරක් කරන්න ගියාට හරියන්නේ නැහැ. මොකද අපේ මනස තාම ලෑස්ති නැහැ මේ මට්ටමට. අපේ කෙලස් තාම බලවත්. ඉතින් කෙලස් ටික කඩන්න ඕන, තුනී කරන්න ඕන. ඒ සඳහා තමයි අර දැන් පිළිකුල් භාවනාව, දෙතිස්කුණුකේ ධාතු මනසිකාරේ ඒව ටික කරන්නේ. එතකොට ඒව කරන්න ඕන මෛත්‍රිය. ඒව කරන්න ඕන. ඒව හැමදාම කරන්න ඕන. මොකද ඒවයින් තමයි අපේ මේ කාම ලෝකෙට බර ගතිය ටික ටික අඩු කරන්නේ. හරි? එළින් ගැටි. ඒව අඩු වෙනකොට තමයි මේ විදර්ශනයේ පැත්තට හිත මනස සකස් කරන්න. නැත්තම් මේක අර හිතේ ඇති කරගන්න නිකන් නුවණක් මිසක් ප්‍රායෝගිකව ඒ මට්ටමේ නැහැ. දැන් නිකන් ඕක හිතලා හිතලා කියන බාහිරේ මොකුත් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් යන්න ගෙදරකුත් නැහැ එහෙනම්. ඒක හිත රවට්ට ගැනීම. ඒක මුලා වීමක්. ඒක ඇත්ත වුණාට ඒ ඇත්ත දකින්න තාම අපේ ආයතන ටික ලෑස්ති නැහැ. මොකද අපි ආයතන හදාගෙන තියෙන්නේ කාම ලෝකේ. ඒක හින්දා ඒවා ටිකෙන් ටික දියුණු වෙනකන් මේවයි යෙදෙන්නව. ඔව්. එතකොට දැන් ඔය දැන් ලෝකෙට අයිති කරලා බාරගන්න එක හිතෙන්ම හදපු දෙයක ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දායි ඕක වෙලා තියෙන්නේ නේද? දැන් ඒවට වචනයක් දෙනවා මේ ධර්මයේ ප්‍රපංච කියලා. ප්‍රපංච ඔය ප්‍රපංච ටික හැදුනට පස්සේ ඒවට පුළුවන් අපිව පාලනය කරන්න, අපිව ඉක්මවා යන්න, අපිව අභිභවල යනවා යන්න. ප්‍රපංච ටික අපිමයි හදන්නේ. හැදුවට පස්සේ ඒවට පුළුවන් අපිව පාලනය කරන්න. හරියට අර අපිම රොබෝ කෙනෙක් හදලා රොබෝකෙන් අපි ගුටි කනවා වගේ. තමන්ම ලෝකේ හදලා ඒ ලෝකෙන් තමන්ම දුක් විඳිනවා. එන්න ඔහොම දෙයක් තියෙනවා. ඒත් ප්‍රපංච හැදෙන හැටි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔක සූත්‍ර කීපයක තියෙනවා. දැන් මදුපිණ්ඩක සූත්‍රය ගත්තොත් අහලා ඇති මදුපිණ්ඩක සූත්‍රය. මොනවද අහලා තියෙන්නේ? මදුපිණ්ඩක සූත්‍රය තමයි ඒකේ තියෙන්නේ මොනවද? ඈ? ආයතන ගැන කියනවා මේ. ඔව් මීපැණියක් අක්කල ගුලියක් වගේ කොහෙන් කෑවත් මේක මීපැණි රස තියෙනවා. ඒ තරමට මේක මිහිරි ධර්මයේ දකින්න කෙනාට. ඒකට ඒකේ කියන්නේ අර දැන් මේ ටික කිව්වත් නම් හැමෝම දන්නවා. ඇහැයි රූපෙයි හින්දා විඥාණය පහළ වෙන හැටි. ඊට පස්සේ පස්සේ ඇති වෙන හැටි. මතකයි නේද? කොහොමද කියන්නේ? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. චක්කුම් භික්ඛවේච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේද. යං වේදේති තං සංජාන යන් සංජානාති යමක් අඳුන ගනීද තන් ඒක ගැන මොකද කරන්නේ හිතන විතක්කේ යන් විතක්කේති තන් ප්‍රපංචේ මේ හිතන දේ ගැන අන්න ප්‍රපංච කරා ප්‍රපංච කියනකොට අන්න දැන් පොඩ්ඩක් තේරෙන්නවා මොකද ප්‍රපංච කියන්නේ දැන් හිතෙන් අදපු දේ එළිය තියනවා කියලා බාර අරගෙන. එළියේ රූපේ බාර ගත්තා. ප්‍රපංචයක් නේ මොකද? හිතෙන් හදපු දේ ඒකේ ඇත්ත දන්නේ නැතුව එළිය රූපයක් කරලා අපි බාර ගත්තා නේද? ඒකට ඒ විතර්ක කරනකොට තමයි මේ මට්ටමට යන්නේ. අඳුනගත්තු දේ ගැන හිතනකොට ඔන්න ප්‍රපංචයට අහු වෙනවා. එළිය රූපයක් කියලා බාර ගන්නවා නේද? ප්‍රපංචේ. ප්‍රපංච කියනකොට එතකොට තේරුම් ගන්න මේ ඇත්ත ඇති හැටි නෙමෙයි. නාමකින් තියනවා කියලා දැඩිව පිළියම් නේද? එතකොට ඔන්න බුදුහාමුදුරුව පෙන්නවා තතෝ නිදානං දැන් ප්‍රපංච ඇති වුණ ගමන් යම් ප්‍රපංචේති තතෝ නිදානං ඔන්න ඕක තමයි හේතුව. ඔව් නිදානේ කියන්නේ අර වටින නිදාන නෙමෙයි ආරණ නිදාන නෙමෙයි නිදානේ ලෙඩේට නිදානේ තියෙන රෝග නිදානේ හටගන්නේ ඒ නිදානේ මහ ප්‍රාණ දහන්න නෙමෙයි නිකන් දහන්න නිදානේ රෝග නිදානේ වගේ මේකට හේතුව ඕකම තමයි හේතුව තතෝ නිදානං මොකටද? පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරන්ති. පపంచ සංඥා සංකා කියන එකෙන් සමුදාචරන්ති කියන්නේ අභිභවායනයි, ඉක්මවායන. එයාවම පාලනය කරනවා. සමුදාචරන්ති කොහොමද ඒක වෙන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු. අතීත රූප වෙන්න පුළුවන්, අනාගත රූප වෙන්න පුළුවන්, වර්තමානයේ රූපෙ වෙන්න පුළුවන් කියලා ඒ රූපෙට අහු වෙලා ඒ රූපය විසින් මේ පුරුෂයාව අභිභවය. දැන් රූපෙ හැදුවෙත් කවුද? එයාම හදපු රූපෙ. අතීත රූප කියලා හරි, අනාගත රූප කියලා හරි, වර්තමාන රූප කියලා හරි ඇවිල්ලා එයාවම අභිභවය. ඒක සමුදාචරණ. ඒක හොයාගන්න. දැනට අපි එනට මම මාව අභිභවයනවා මමම හදපු රූපටි. මමම හදලා මමම බාරගත්තු රූපටිකට පුළුවන්. දැන් තමන්ම හදන රූපෙට තමන්ව බය කරන්න බැයිද? පුළු.
බය හදාගන්නම අයක්කත්
තේ. ඔව්. යකෙක් කොහෙම හැදුවොත් කොල්මණක් හේව හැදුවොත් තමන්ම බය වෙනවා. තමන්ම හදපු රූපෙට තමන්ට ඇලෙන්න බැයිද? එතකොට ඒ රූපේ හදලා ඕක අතීත රූප හරි අනාගත රූප හරි වර්තමාන රූප හරි කියලා බාරගත්තාම ඒ රූපෙටම පුළුවන් අපි උපාදමය කරන්න. ඔව්. ජීවත් වෙනවට වඩා දුකටපත් වෙනවා. මේක දුකටපත් වෙනවා කියන එක අපිට පේන්නේ නැතිකමයි මේ ධර්මයේ දකින්න බැරි ප්‍රශ්න. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පිටියෙන් කිව්වොත් ඔන්න ඕකමයි දුක කියලා. ඒක දකින්න අපි ප්‍රඥාව වඩා ගන්න. එතකොට ඔන්න දැන් ආයේ මතක් කරගන්න කොහමද ඔක උපදින්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. මොකක්ද ඒ කියන්නේ? නෑ ඒ කියන්නේ මොකක්ද කියලා හරි ඊළඟ එක නෙමෙයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇසයි රූපයි නිසා. හරි? ගැටෙන කතාවක් නෙමෙයි පටිච්ච කියන්නේ නිසා කියන්නේ නะ. ඇසයි රූපයි නිසා චක්කු විඥානය හටගන්න. දැන් උතන කෙනෙක් හිටියද? නෑ. මේ ධර්මතාවය හේතුඵල ධර්මතාවය. මේ හේතුපත්‍යයන් යෙදුනොත් මොන විඥානේ පහළ වෙනවද? නේද? තින්නම් සංගති පස්සෝ. ඔය තුනේ සංගතියට කියනවා පස්සේ කියන මොනවාද ජාති තුනද? ඇහැයි රූපයයි විඤ්ඤාණය. විඤ්ඤාණය කොහෙන්ද හටගත්තේ? මම දැන් කියපු එක මං අහන්නේ. ඇහැයි රූපේ නිසා, ඇහැයි රූපේ ප්‍රත්‍ය වීමෙන් තමයි විඤ්ඤාණය හටගන්නේ. නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය පහළ වුණේ ඇහැයි රූපේ හේතු වෙලා. ප්‍රත්‍ය ඒ කොහේ හරි ඉඳන් ආපු විඤ්ඤාණයක්ද? කවුරු හරි දීපු එකක්ද?
නෑ.
එම මොහොතේ ඒක හටගන්න හේතු යෙදුණා හින්දා හටගත්. වර්තමානයේ මොහොත. හරි. විඤ්ඤාණේ කොහෙන්ද එතකොට ආවේ? කොහෙන්ද කියලා ආවේ? වෙලාව නෙමෙයි. කොහේ හරි ඉඳන් ආවද? නෑ. එහෙනම් දැන් මෙහෙ තට්ටු කරනකොට සද්දයක් එනවා නේද? සද්දෙ කොහෙන්ද ආවේ? කොහේ හරි ඉඳන් ආවද? නෑ. සද්දේ හටගන්න හේතු යෙදුන හින්දා ආවද? නෑ. ගිනි පෙට්ටිය ගිනි කූරක් ගහනකොට ගින්දර. ගින්දර කොහෙන් ඉඳන්ද ආවේ? ගිනි කූරේ තිබුණාද? ගිනි පෙට්ටියේ තිබුණාද? නැත්නම් අර මැජික් කාරෙක් වගේ වෙන කොහෙන් හරි දැම්මද? නෑ. ඒක පහළ වෙන්න හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දා පහළ. නේද? ඒ ගින්දර කොහෙ හරි යනවද? නිවෙනකොට? නෑ. හේතු යෙදෙන්නේ නැත්නම් විද්‍යමාන නේද?
ඒකෝ තියෙනකම් ඒක
තියෙනවා. ඔය පදගත්තු පොතේ පිටකවරේ තියෙන්නේ ඕක. මේකට පොත කියවලා තේරුම් ගන්න එහෙම තියෙන්නේ. දැන් ගින්දර කොහෙන්ද ආවේ? කොහෙන්වත් ආවද?
නැහැ.
කොහාටවත් ගියාද?
නැහැ.
මොකක්ද කියන්න
තියෙන්නේ?
හේතු යෙදෙනකොට කොහෙන්ද පැනනගින්? එතනින්ම පැනන. නේද? හේතු යෙදෙන තැනින්ම පැනන. හේතු යෙදීම තුළ විද්‍යමානයි. එතකොට එයින්ම නේද පැනගන්නේ? ඒ එතනින්ම පැන නගින. එතනින්ම පැන නගිනවා කියන එකට පාලි වචනේ තමයි පජ්ජෝ. සමන්නහරෝ නෙමෙයි පජ්ජෝ. පජ්ජෝ කියන්නේ එතනින්ම පැන නගිනවා. එතකොට කොහෙන්වත් ආපු කතාවකුත් නැහැ. කොහෙවත් යන කතාවකුත් නැහැ. හේතු යෙදුණා නම් හටගත්තා. දැන් මේ සද්දේ වගේ. දැන් තට්ටු කරනකොට සද්දේ. පජ්ජෝ එතනින්මයි පැන නගිනවා. එයින්ම උපන්. නැති වුණ කතාවක් නෑ. එයින්ම උපන් තජ්ජෝ. එයින්ම පැන නැහැ. හරිද? දැන් එයින්ම පැන නැගුණට දැන් අපි කණ්ණාඩිය ප්‍රතිබිම්බෙත් ඔය වගේ නේද? ප්‍රතිබිම්බ හැදෙන්න හේතු ටික යෙදුනත් ප්‍රතිබිම්බේ පේනවා. එතනම පැන නගිනවා නේද? නේද? මනසේ පිළිඹුවත් ඔය වගේ. මනසේ කණ්ණාඩි පිළිඹුව හැදෙන්න හේතු ටික යෙදුනොත් පිළිඹුව හැදෙනවා. ඒක කොහෙන් හරි ආපු එකක්ද?
නෑ.
හේතු වලින්ම එතනින්ම පැන නගින ස්වභාවය. ඒ පැන නගින ස්වභාවය අපි දැන් මේකේ ගිනි කූර ගැහුවහම ගින්දර පැන නගිනවනේ. දැන් ගින්දර කියන්නේ ගිනි කූරද?
නෑ.
ගින්දර කියන්නේ ගිනි පෙට්ටියද?
නෑ.
එහෙම කියන්න බෑ නේද? නැ කන්නාඩිය හැදෙන ප්‍රතිබිම්බේ කියන්නේ කන්නාඩියද? නැ ඉස්සරහා තියෙන රූපේද? නැ
එළියක්
නැ. කන්නාඩිය මූණ බලනකොට මොකද්ද හිතන්නේ? අර බලන්නේ ඉස්සරහා තියෙන රූපේ දිහා කියලා නේද
බලන්නේ?
ප්‍රතිබිම්බේ කියන්නේ රූපේද?
නැ
ප්‍රතිබිම්බේ කියන්නේ කන්නාඩියද? නෑ කන්නාඩියයි රූපේ කියන්නේ ඒවා පැන නගින්න උදව් වුණ ප්‍රත්‍ය ආධාර වුණ දේ. හරිද? ඒකට ඔන්න තජ්ජෝ එයින්ම පැන නගිනු ස්වභාවයක්. ඒ ස්වභාවය කියන්නේ ඒක පැන නගින්න උදව් වුණ දේවල් නෙවෙයි. නේද? පැන නැගුණ ස්වභාවය වෙනමම ස්වභාවයක්. දැන් ගින්දර කියන එක එකකටවත් අයිති නෑ හේතුවට. නේද? ගින්දර හැදෙන්න ඔක්සිජන් ටිකකුත් ඕනේ. මට ඔක්සිජන් වලට ගින්දර කියන්නේ නැහැ. ගිනි කූර වුණ. ගිනි කූරට ගින්දර කියන්නේ නැහැ. ගිනි පෙට්ටිය වුණ. ගිනි පෙට්ටියට ගින්දර කියන්නේ නැහැ. ගින්දර කියන්නේ වෙනමම ස්වභාවයක්. හරි? තජ්ජෝ එයින්ම පැන නැගුණු වෙනස් ස්වභාවයක්. හැබැයි ඒ ස්වභාවය ගැන කතා කරන්න බෑ හේතු ටික නැතුව. ප්‍රතිබිම්බය ගැන කතා කරන්න බෑ හේතු ටික යෙදිලා නැත්තම්. දකින්න බෑනේ ප්‍රතිබිම්බ නේද? එතට හේතු ප්‍රත්‍ය යෙදිලා තියෙන මොහොතෙමයි මේ ඵලය. මොන අපිට කියනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා. විමස්මෙන් සති ඉදං හෝති. හේතු යෙදිලා තියෙන කොටමයි ඵලය තියෙන්නේ. පටිච්ච සමුප්පන්න. තේක නම් ටිකක් එහෙම නෙවෙයි. දැන් තේක තියෙනකොට හේතු ටික යෙදිලාද තියෙන්නේ? සීනිත් වෙනම තියෙනවද? තේකොළත් වෙනම තියෙනවද? නැහැ. එතන හේතුඵල සම්බන්ධය තිබුණාට පටිච්ච සමුප්පන්න බව නැහැ. හැබැයි අපි ගත්තොත් ගහක හේවණැල්ල හට ගන්න හැටි. දැන් හේවණැල්ල තියෙනකොට ගහක් තියෙනවා නේද? ආලෝකෙත් තියෙනවා. පොළවත් තියෙනවා. ඒ හේවණැල්ල තියෙනකොට හේතු ටිකක් තියෙනවා. ඒකයි කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. පටිච්ච සමුප්පාදයේදී තේරුම් ගන්න හේතුත් තියෙනවා ඵලය විද්‍යමාන වෙන මොහොතේදී. හේතු ටික ඉවර වෙලා ඵලය තියෙනවා නෙවෙයි. මොකද හේතු ටික ඉවර වෙලා ඵලය තියෙනවා නම් ඵලයට වෙනම තියෙන්න පුළුවන්. ඵලය වෙනම තියෙනවා නම් එතකොට හේතු කතාවක් නෑ. ඵලය වෙන් කරන්න බෑ හේතු වලින්. හේතු යෙදিলা තියෙන මොහොතෙමයි ඵලය. හරි? ඒ තේරුම් ගන්න කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ හරි ගහක හේව නැල්ල හරි හේතු එක්කමයි අපිට ඵලය ගැන කතා කරන්නේ. ඔන්න ඔය වගේ දෙයක් පටිච්ච සමුප්පන්න බව කියනවා. පටිච්ච සමුප්පාදේ කියනකොට හේතුඵල වලින් පොඩ්ඩක් තව එහාට ගිහින් හේතුඵල සම්බන්ධකුත් තියෙනවා. ගහ නිසාමයි හේව නැහැ. ආලෝකය නිසාමයි හේව නැහැ. පටිච්ච කතාවකුත් තියෙනවා. හරි? හැබැයි එක හේතුවක් හරි අඩු වුණත් අපිට ඵලය ගැන කතා කරන්න බෑ. ඒ විද්‍යමාන වෙන්නේ. ඒකට හේතුන් යෙදিলা තියෙනකොටමයි ඵලය තියෙන්නේ. හරි? එතකොට ඒ තජ්ජෝ කියන එක බලන්න ඒ එයින්ම උපදින ගතිය තියෙන්නේ උපදින්න හේතු ටික යෙදিলা තියෙනකම් විතරයි. හරිද? ඊළඟට සමන්නාහාරෝ දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ හැදුනටම දැන් කවුරුත් බැලුවේ නැත්තම් දන්නේ නැහැ නේද? ප්‍රතිබිම්බයක් හැදිලා බව දන්නේ නැහැ. නේද? එතකොට ඕකට නිකන් අර අවධානිකුත් යොමු වෙන්න ඕන නේද? ඒ පැන නගිනු දෙයට. අන්න ඒකට කියනවා සමන්නාහ. ඔව්. හටගත්තු බව දැනගන්නත් නේද? අවධානේ යොමු වෙන්නත් එතකොට අන්න ඔය සිද්ධි දෙකම වුණත් විතරයි විඥාණය කියන එක පහළ වෙන්නේ. පැන නැගීමක් තියෙන්න ඕන ඒ මොහොතේම ඒකට අවධානය යොමු වෙන්නත් ඕන. ඕ ඒක තමයි සමන්නාහාරෝ කියන්නේ. එතකොට ඔන්න ඔය දෙකම යෙදුනත් තමයි විඥාණය පහළ වෙන්නේ. එතකොට විඥාණය පටිච්ච සමුප්පන්නයි. හරි? පටිච්ච සමුප්පන්නයි කියන්නේ කොහෙන්වත් ආව නෙමෙයි. එතනම ඒ හේතු ප්‍රත්‍යයන් යෙදෙන නිසාම විද්‍යමාන වෙන ස්වභාවය. විඥාණයට අරමුණු වෙන්නේ තජ්ජෝ. එතනින්ම පැන නගිනු ගතිය. එතකොට විඥාණය දැනගන්නේ ඇහෙද රූපෙද? ඇහැයි රූපෙයි නිසා චක්කු විඥාණය පහළ වෙනව නම් චක්කු විඥාණය දැනගන්නේ ඇහැ ගැනද රූපෙ ගැනද? අපි හිතන්නේ රූපේ තමයි පේන්නේ කියලා නේද? ඒක මුලාවෙන් හිතන දෙයක්. ඒ ලෝකෙට අයිති දෙයක්. ඒක මනසෙන් දැනගන්න. රූපේත් නෙමෙයි ඇහත් නෙමෙයි. ඒ දෙක නිසා පැන නගින ස්වභාවයක් තමයි විඥානේ දැනගන්නේ. ඒකයි තජ්ජෝ සමන්නාහ. ඒක ඇහැ තිබුණත් නැති රූපේ තිබුණත් නැති තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් යෙදුනොත් විතරයි චක්කු විඥානේ පහළ වෙන්නේ. ඒක මදුපිණ්ඩික සූත්‍ර නෙමෙයි අය මහා හත්තිපදෝ මාන සූත්‍රය තමයි ඔය ටික විස්තර කරන්නේ. හරි. ඒක විස්තරයතුව තියෙනවා. ඒකට තේරුම් ගන්න ඕන දැන් ඇහැයි රූපයයි නිසා චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. ඔක පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. එතන කෙනෙක් නැහැ. නේද? ඊළඟට ඔන්න ಜಾති තුනක එකතුවට කියන නැත්නම් සංගතියට කියන පස්සේ කියන. තින්නම් සංගති පස්සෝ. දැන් විඥානේ පටිච්ච සමුප්පන්න වුණාට විඥානෙත් වෙනම එකක්, ඇහත් වෙනම එකක්, රූපෙත් වෙනම එකක් කියලා බාරගන්න ගතියට කියන පස්සේ. හරි. එතන අපේන පටිච්ච සමුප්පන්න බව නොදන්න ගම හිඳමයි ඕක වෙන්නේ. මේ ಜಾති තුනම තියෙනවා කියලා බාර ගන්න ගතියට කියනවා පස්සේ කියලා. ගති. ගති කියන්නේ මොනවද? හරි. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් තියෙනවා කියලා බාර ගන්න ගතියට කියනවා පස්සේ. ඒ කියන්නේ පස්ස කියන්නේ ස්පර්ශ. ඕවා ඇවිල්ලා ගැටෙනවා නෙමෙයි. පස්සේ කොහෙද හටගන්නේ?
අර තුනේ
එකතු හිතේ.
මනස.
හිතත් එක්ක ඇති වෙන මොකද්ද? චෛතසිකය. හිත දැනුවත් කරන චෛතසිකය. පස්සේ. ඒ කොහෙවත් ගැටෙන එක නෙමෙයි. හිතේ තියෙන ගතිය. නේද? පස්ස සිටිවිල්ල. නැත්නම් චෛතසික. ඒතර චෛතසිකේ කෘත්‍ය තමයි මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා දැනුවත් කරන්නේ. චක්කු සංපස්සේ කියනකොට ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, විඤ්ඤාණෙකුත් තියෙනවා කියලා හිත දැනුවත් කරන හිතේ ඇති වෙන ගතියක්. පස්සේ. හරි? ඒක කොහෙවත් අරව ගැටෙනවා නෙවෙයි. හිත දැනුවත් කරන තරල් විදියක සිටිනilla. චෛතසික. පස්ස චෛතසික. දැන් වේදනාව කියන්නේ චෛතසික. හිත දැනුවත් කරන ගතියක්. නේද? කැමැතිද අකමැතිද කියලා දැනුවත් කරන්නේ වේදනාව. පැහැදිලිද? එතකොට චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ. දැන් වයි කවුරුවත් නැහැ නේද? හේතුඵල ක්‍රියාවලිය. අර මොනවාදෝ තියෙන දේවල් ටිකක හේතුඵල ක්‍රියාවලිය. නේද? ඊළඟට පස්සපච්චයා වේදනා. ඒකත් නිකන් පටිච්ච සමුප්පන්න ගතියක් නේද? එතනත් කවුරුවත් නැහැ. පස්සපච්චයා වේදනා. හේතුඵල ක්‍රියාවලිය. නේද? ඊළඟට කියනවා යං වේදේති තං සංජානාති. මේ මොකද්ද කියන්නේ? යමක් විඳීද යම් වේදේති තං සංජානාති. ඒක අඳුනා ගන්න. යමක් විඳීද ඒක අඳුනා ගන්න. යම් වේදේති තං සංජානාති. හරි? සූත්‍රයේ තියෙනවා. මතකද කියපද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. යං වේදේති තං සංජානාති. යමක් විඳීද ඒක අඳුනා ගන්න. යං වේදේති තං සංජානාති. ඔතෙන්දි ටිකක් අර ඉස්සෙල්ලා කිව්වට වඩා ටිකක් වෙනස් නේද?
එතෙන්දි මම මගේ කියන එක එනවා.
ආ. කවුරු හරි විඳලා තියෙනවා. කවුරු හරි අඳුනගෙනක් තියෙනවා නේද? මම අර කොහෙද නැති කවුද ලිංගලා තියෙනවා. ඉස්සෙල්ලා නිකන් මේ මොනවා හරි දේවල් ටිකක් විතරනේ නේද? ඇහැයි රූපේයි විඤ්ඤාණේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් ඔය තුනේ සංගතියට පස්සේ කියලා කියනවා නේද? තින්නම් සංගති පස්සෝ ඒ පස්සේ නිසා වේදනාවක් හටගන්න පස්සපච්චය වේදනා. තාම කෙනෙක් නැහැ නේද? දැන් ඔන්න භාෂාව වෙනස් වෙනවා. යං වේදේති තං සංජා. දැන් අර කතාව ඉවරයිද? යමක් විඳීද එය හඳුනා ගන්න. දැන් ටිකක් අර ඉබේ වෙන ගතිය නිවේයි නේද දැන්? නික කවුරු හරි ඉන්නා වගේ. යමක් විඳීද ඒක හඳුනා ගන්න. දැන් නිකක් කරන කෙනෙක් ඉන්නා වගේ නේද?
විඳින්න කෙනෙක් ඉන්නවා.
යං වේදේති තං සංජාන. යමක් විඳීද ඕක හඳුනා ගන්න. දැන් මුලින් කියපු කතාව ඔක්කොම ඉවරයි. ඒ යං වේදේති තං සංජානාති. ඊළඟට කියනවා යං සංජානාති යමක් අඳුනගනීද තං විතක්කේ. ඔය ගැන හිතනවා කල්පනා කරනවා. යමක් අඳුනගත්තද ඕක ගැන හිතන. දැන් පේනවාද අපි අර ආයතනකින් ගත්තු එක ගැන දැන් හිතනවා නේද? යන් සංජානාති තං විතක්කේ.
හිතන්නේ
දැන් හිතන කෙනෙකුත් ඉන්නවා, හිතන දෙයක්ත් තියෙනවා.
හිතන්නේ කවුද කියන එක එනවා.
ඊළඟට යන් විතක්කේදී යමක් හිතයිද තං පපංචේදී. ඔන්න ප්‍රපංච හැදෙන හැටි. යමක් හිතයිද නෑ කල්පනා කරයිද යන් විතක්කේදී තං පපංචේදී. ප්‍රපංච හැදෙනවා. එතකොට යම් පපංචේති තතෝ නිදානං පුරිසං. ඔන්න ඔක තමයි හේතුව පුරුෂයාව පපංච සංඥා සංකා. මේ පපංච සංඥා වලින් සමුදාචරන්ති ඉක්මවාන අභිභවාය නැත්තම් පාලනය කරන. හරි කොහොමද? අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු. අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා ඒවයින් මේවා හදපු පුරුෂයව තමයි දැන් අධික වායනය සමුදාචරණ පේනවා නේද? තමන්ම හදපු දෙයින් තමන්ම ඉක්මවායන අභිභවය. ඒ විදිහට තමයි ලෝකෙට අහුවෙන්නේ නැත්නම් දුකට අහුවෙන්නේ. හරි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්නෝම වුණොත් අර අපේ කෙලෙස් වලින් ඔක්කොම ටික හැදෙනවා. කාමරාග, භවරාග, අවිද්‍යාව, අස්මිමාන අරම මේවා කියන සීරම හැදෙනවා. ඔන්න ඔතන ඔය හේතුවට මුලා වු නැත්තම් අර එකකටවත් අහු වෙන්නේ නැහැ. අවිද්‍යාවට අහු වෙන්නේත් නැහැ, කාම රාග වලට අහු වෙන්නේත් නැහැ, භව රාග වලට අහු වෙන්නේත් නැහැ. ඔව් අවිද්‍යා අස්මිමාන කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. එතන මුලා වුණා ඒවට අහු වෙන්නේ.
එහෙනම් අපේ ප්‍රේසම් යනවන සංඥා වැඩි.
ඒක තමන් හොයාගන්න කොහෙන්ද දැන් මොකද
පස්සේ
මෙහෙම සිද්ධි ටිකක් වෙනවා කියන එක නුවණින් දකින්න. ඔව් ඒක කෙනෙක් නෑ කියලා හිතුවට ඕක හරියන්නේ නෑ. අපි ඉන්න මට්ටමේ කෙලස් මට්ටමේ ඉඳන් ඒවා ටික ටික කැඩෙන විදිහට නුවණින් පෙන්වන්න ඕනේ. මෙතන සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක නුවණින් ඇත්ත ඇති හැටි පෙන්වන්න ඕන හිතට. මේක නැති කරන්න මේක නැති කරන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. මම නෑ, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා හිතියට හරියන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි? හේතු ඇතුව හිතට පෙන්වන්න. එතකොට මේ හිතේ පිළිමිඹුව එළියෙන් තිබ්බ නිසා මුලාවන් ගොඩක් වෙනවා කියන එක හිතට පෙන්වන්න ඕන. ඕක කරන්නේ අවිද්‍යාව නිසාමයි කියන එක හිතට පෙන්වන්න ඕන. හරි? ඔව්. එතකොට අර ප්‍රපංචවලට මුලා වෙන එක ටික ටික අඩු වෙනවා. ඇත්ත දැකීම. එතකොට ඕක බොරුවක් කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. ඒක බොරුවක් කියන්නේ ඇයි කියන එක හිතට පෙන්වන්න. මේ හිතේ පිළිඹුවක් නේද එළියෙන් තියෙන්නේ? හිතේ පිළිඹුවක් නේද එළියෙන් තියෙන්නේ? සතර මහා ධාතු රූප කියලා බාරගත්. බාහිර රූප කියලා බාරගත්. මොනවාක හිතට පෙන්වන්නද? මේක අවිද්‍යාවෙන් නැත්නම් ඇතිහෙටි නොදන්නකම හින්දම උන මුලාවක් නේද? කියන එක ආයේ ආයේ පෙන්වන්න.
බාහිර රූපෙන් යන වේදනාව එනකොට අපිට මේ යනද අපේ පාර යනකොට ඔය ට්‍රක් වගේ ලොකු මේවා හැකින් ඒ නලාසත්
ඒවා වෙනවා. ඉතින් අපි දැන් එතකොට අහු වෙලා නේ රූපෙට
ඒ වේදනාවක් එනවා නේ නලාසත් දෙර මෙයන්.
ඒ රූපෙට අහු වුණහන් ඒ රූපෙන් එන දේවල් වලට අපි අහු වෙනවා. ඒක තමයි අපිව පාලනය කරනවා කියන්නේ. අපිව බය කරනවා නේද?
ඒ වේදනාව හරි සමාලකට අපිට
ඒක තමයි. ඒ වේදනාව හොඳ විදිහටත් එනවා නරක විදිහටත් එනවා. සමහර ඒවාට අපි හරි කැමති. සමහර ඒවාට අකමැති. ඇලීම ගැටි. ලෝකෙට අහු කරලා. එතකොට ඒවා තේරුම් ගන්නවා. පැහැදිලිද මේ කියන එක? ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ප්‍රපංච තමා ඉක්මවා යනවා කියන එකට උදාහරණයක්.
දැන් අර බල්ලා වතුරට එබිලා හිතනවානේ අර බල්ලෙක් කොන්න වතුරේ ඉන්නවා කියලා. නේද? දැන් ඕක ප්‍රපංචයක් කියන එක පැහැදිලිද? ලෝකෙට අහු වුණා කියන එක පැහැදිලි නේද? දැන් ඕක දැනගන්නේ කොයි වෙලාවේද බල්ලා? බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ කොයි වෙලාවේද?
වතුරට එබෙන්න කලින් දන්නවද?
ඒ බලපු මොහොතේම නේද?
ඒ බලපු මොහොතේම නේද බල්ලෙක් ඉන්නවා කියන අදහස එන්නේ? ඊට කලින් තිබුණ නෑ නේද අදහස?
නේද? එතකොට ඒ මොහොත ගත්තොත් වර්තමානයි. බලන මොහොත. බලන මොහොතේ බල්ලෙක් ඉන්නේ. නේද? එතන මුලාවක් තියෙන අපි හිතමු කමන්නෑ කියලා. පේන හින්දා ඉන්නවා කියලා හිතන්න. නේද? ඒකට ඒක ඒ මොහොතේ විතරනේ. දැන් ඌ එක සැරයක් බලලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා ඊළඟට ඔන්න ගොඩට එනවා. ගහක් යටට ඇවිල්ලා දැන් කල්පනා කරනවා. මොකද්ද හිතන්නේ? ඒ බල්ලා ගැන දැන් හිතනවා නේද? ඔය බල්ලා මම බලන්න කලිනුත් ඔතන ඉන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අතීතේ. ඈ? කොයි වෙලාවෙ ඉඳන් මම ඔතන ඉන්නවත් දන්නේ නැහැ. දැන් අතීත රූපෙට අහු වුණා නේද? ඊළඟට තව ඉස්සරහටත් ඉන්නවත් දන්නේ නැහැ. කවද වෙනකන් ඉඳී ගන්නවා. ආයි ඉන්නාද කියලා ගිහින් බලන්න ඕනේ කියලා එහෙම හිතනවා නේද? දැන් මොකද වෙන්නේ? අනාගත රූප. දැන් පේනවද මේ මොහොතෙත් ඉන්නවා, අතීතෙත් ඌ ඉඳලා තියෙනවා, අනාගතෙත් ඉන්නවා. අනේ දැන් රූපය අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු. දැන් මෙයාම හදපු රූපේ එයාම බාර ගන්නවා. ওই රූපේ අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. හෙල් දැන් එහෙම කරලා දැන් මුව ඉක්මවා යනවා නේද? මුව පාලනය කරනවා. එයාම හිතලා හදාගත්ත එකෙන් එයාමම පාලනය කරනවා. දැන් හිතේ බය වෙලා මගේ එකත් අල්ලගන්න තමයි ආයේ. ඊට පස්සේ මට කන්නත් නැති වී අකයි මෙන්ගයි. දැන් බය වෙලා හිත නැත්තම් එළීම පැත්තෙන් ගියොත් යාළු කරගන්න හදයි. මටත් මේ කවුරුවත් නැතුව හිටිය අන්න කෙනෙක් කැවිලා ඉන්නවා. හොඳ නේද? ඒතර මනාප අමනාප ඔක්කොම තියෙනවා. ඔක්කොම ටික
අජෝසාති අදි වාදති.
ඔව් දැන් අනේ කලින් නොතිබුණ තරහකුත් ඇති වෙන්න පුළුවන්.
බල්ලගෙන ක්‍රියාවක් ඇති
වෙනවා. ඒත් තරහ කියන එක කලින් නොතිබුණාට තව ධර්මතාවයක් තියෙනවා. තරහ යන ගතියක් ඉතුරු වෙලා තිබුණා හින්දා නේද දැන් තරහ එළියට එන්නේ? තරහ නැහැ. එනක තරහ එන්න හැකියාවක් ඉතුරු වෙලා තිබුණා හින්දා නේද තරහ එන්නේ? අන්නේ ඒකට කියනවා මේ හැංගිලා තියෙන එකට මොකක්ද කියන්නේ? අනුසය. අනුසය වශයෙන් තියෙන කෙලෙස් දැන් මතු කරගන්න ඕන අවස්ථාව හදලා තියෙනවා. රූපය බාරගත්තහම එතපත් වෙලා අනුසය විදිහට තියෙන කෙලෙස් ටිකට දැන් අතු වෙන්න පුළුවන්. ඒක තරහ විදිහට එන්න පුළුවන්, ලෝභය විදිහට එන්න පුළුවන් නේද? මෝහය කොහොමද තියෙන්නේ? ලෝභ දේශ මෝහ එක්ක තමයි මේ අනුසය ටිකත් එක්ක දැන් අතු වෙලා එන්නේ. ඒක එනකන් ඒව පේන්න නැහැ. තරහ පේන්න නැහැ බල්ලව දකින්නකන් නේ. එකල මුලා වුණ ගමන් තමයි බුරන්න පටන් ගන්නේ අල්ල තරහ. නේද? ඒක අර යටපත් වෙලා තිබුණ එක ඔන්න මතු වෙනවා. අනුසය. හරි අනුසය කියන්නේ ඒක හැංගිලා ඒක තියනවා කියන්න බෑ. අට ගන්න හැකියාව ඉතුරු වෙලා
තියෙනවා.
අවශ්‍ය වෙලාවට මතු වෙනවා. ප්‍රපංච උදව්. ප්‍රපංචයට අහු වෙනවත් එක්කම අර අනුසය ටික ගලාගෙන එනවා දැන් වැඩ කරන්න පටන් ගන්න. හරි? ඒ දැන් බුරණ මට්ටමට මුලින්ම හිතෙන් තරහ ගන්නවා, ඊළඟට බුරනවා නේද? අනුසය ටික පොඩ්ඩක් එළියට එනවා හිතනකොට, ඊළඟට එළියට පනිනවා වචනෙට එනවා. කයනුයි වචනෙනුයි තමයි එළියට ගන්නේ.
ඒකතර පරණයක් නෙවෙයි අලුත්, ඒ මොහොතේදීම ආපු අනුසයක්
නේ. නෑ අනුසය තිබුණා හින්දා තමයි ඒක ආවේ. අනුසය කියන්නේ තරහ නෙමෙයි. තරහ ඇති වෙන්න හැකියාව. හරි. දැන් කවුරුත් තරහ අරන්නේ
නෑනේ.
තරහ යන සිද්ධියක් වුණ ගමන් මොකද
වෙන්නේ?
දැනුත් අනුසය තියලා හැකියාව තිබුණාට තරහනේ. තරහ ගන්න හැකියාව තිබුණාට තරහ මතු වෙන්න තන හේතු ඒදිලා. ප්‍රපංචයේ එක තමයි ඔය ටික පැනගෙන ඉන්නේ. හරි. එතකොට දැන් මේ හැංගිලා තියෙන ටික එළියට දාන්නේ කොහොමද අපි? හයෙනුයි වචනේ. එක බණින්න පුළුවන්. එක රවලා බලන්නත් පුළුවන්. එකක් අයින් කරගන්න. ගහනවා නම් එකක් අයින් තමයි. නේද? එතකොට එළියට දාන්නේ එහෙම නේද? මේකේ වීතික්කම කියලා ඒවා එළියට පනින ස්වභාවය. ක්‍රියා කරන මට්ටමට එන්නේ. එතකොට ඒකට එන්නේ අර ප්‍රපංචවලට අහු වුණ හින්දා. දැන් ප්‍රපංචෙන් තමයි දැන් මෙයව අභිභවා යනවා කියන්නේ ඒකයි. දැන් කෙලස් ටිකට වැඩ කරන්න ඉඩ දෙනවා. දැන් මේ හදපු එක්කෙනා එයාව දැන් මුලා කරලා එයාට මුකුත් කරන්න බෑ. අර වයින් තමයි කන්ට්‍රෝල් කරන්නේ. නේද?
පංචවලින් කරන් බුලවයි.
ඔව්. පංචටික අභිභවය. හරි. තමන්ම ලෝකේ හදලා ලෝකේ තමන්ව පාලනය කරනවා. හ්ම්? එතකොට ඕක හැම මොහොතෙම සිද්ධ වෙනවා. අපි මුලා වෙන හැම මොහොතෙම සිද්ධ වෙනවා. අපි ආයතනයක මුණා වෙලා ඒක පාවිච්චි කරන හැම මොහොතෙම ওই සිද්ධිය වෙනවා. ඒකෙන් බේරෙන්න පුළුවන් සිහිය නුවණ පිහිටියොත් විතරයි. මේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ සිහිය පිහිටන්න පුළුවන් වෙන්නත් තවන. එතන වෙන්නේ මෙහෙම ක්‍රියාවලියක් කියලා නුවණ පිහිටන්න පුළුවන්. සති සංකජන ඕක තමයි එකම මාර්ගය මේකෙන් බේර. වෙන විදිහක් නෑ.
එතන මේ රූපය
රූපය හැදෙන හැටි දකින්න ඕනේ සමුදේ. ඒ සමුදේ හෙදුන් නැත්නම් ඕක හැදෙන්නේ නෑ නේ. කියලා දැක්කොත් තන්න දේ ඔක්කොමම මිදෙන. ඒක එතන එක තමයි සම්මාදිට්ඨිය එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. රූපය කියන්නේ මේකයි, ඕක හැදුනේ මේ නිසායි, මේ හේතු නැත්තම් මේ පිටන්න.
ඒක අනිත්‍ය සංඥාව වලින්
ඕක තමයි අනිත්‍ය සංඥාව. මේ හේතු යෙදුන හින්දා යෝක අපි බාරගත්තා. මේ හේතු යෙදුනේ නැත්තම් එහෙන් බාර ගන්න බැහැ. ඕක තමයි විදර්ශන ලෝකෝත්තර දැක්මදී අනිත්‍ය සංඥාව. වෙනස් වෙනවා කියන එක නෙවෙයි. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තර. මෙහෙමයි. බලන්න ඕනද කියන එක නෙමෙයි. අපිට බලන්න පුළුවන් කොතන කියන එක තමන් අල්ලගන්නවා. තමන්ට ඕකේ බලන්න පුළුවන් කොතනද? ප්‍රායෝගික. අපිට ওই එක තැනක්වත් නවත්වන්න බෑ. මොකද අපේ කෙලෙසුත් බලවත්, පුරුදුත් බලවත් නේද? ලෝකෙට අහු වෙන එකත් බලවත්. අපි ඔහොම දෙයක් වුණා කියලා දැනගන්නේ ලෝකෙට අහු වුණාට පස්සේ. එතකන් දන්නේ නැහැ. මොන බාහිර දෙයක් පිළිගත්තා කියලා ඊට පස්සේ තමයි දැනගන්නේ. නේද? එහෙනම් අපිට කඩන්න පටන් ගන්න පුළුවන් කොතනද? ඔක හට ගන්න තැනමද කඩන්න පුළුවන්? නෑ, ඒවා කොහෙත්ම අල්ලන්නේ නෑ. අපි ඕක දැනගන්නෙත් බාහිර රූපයකට අහු වුණාට පස්සේ. නේද? එහෙනම් එතෙන්ට ආසන්නම කරුණ මොකද්ද? හිතේ හදපු එකනේ ඔය එළියෙන්
තියෙන්නේ.
කියන එක තමයි දැනට පෙන්වන්නේ. හිතේ හදපු එකේ ඇත්ත ඇති හිටි නොදන්නකම හින්දා නේද ඔක එළියෙන් තියලා ඒක බාරගත්.
ඒක බාරගන්න නැතුයි කියන
එක. ඒක පෙන්වන්නත් පුළුවන් වෙන්නේ අරක බාරගත්තට පස්සේ. මේ බුද්ධට අහු වෙලා ඉවරයි. ලෝකෙට කෙලෙස් අහු වෙලා හැදිලා ලෝකෙට අහු වුණාට පස්සේ එතන හරි සිහිය නොවන පිහිටියනම් පෙන්වන්න පුළුවන් ඔතෙන්ට අහු වුණේ මෙතන ඇත්ත දැක්කේ නැති හින්දා. මනසේ හදපු එක එළියෙන්
දාගත්තු
නිසා. ඔව්. ඒක පෙන්වන්නෙත් මතක තියාගන්න රවටුණාට පස්සේ. දැනට පුළුවන් එච්චරයි කරා. එහින්දා හිත හැදෙන හැටි නවත්වන්න යන්නත් එපා. හිතට රූප පේන එක නවත්වන්න යන්නත් එපා.
මේක ඔක කරන්න බෑ. දැනට පුළුවන් අර එළියෙන් තිබ්බට පස්සේ අන්න මාව රැවටුණානේ අර එළියෙන් තියලා අර වතුරේ ඉන්න බල්ලා වගේ. ඈ වතුරට ඇවිල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ නේද මං අර එළියේ රූපයක් තියනවා කියලා හිතුවා. ඒක උනේ මොකද්ද හිතෙන් හදපු එක ඒක ඇත්ත නොදන්නකම හින්දා එළිය කියලා බාරගත්තා. ඕක පුළුවන් නේද පෙන්නන්න? ඒකත් රැවටුණාට පස්සේ පෙන්නන්න ය. කරන්න පුළුවන් දේ ඕක නේද? ඔතනින් එහාට කතා කරන්න පුළුවන්. Tamanට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? බෑ. ඒකත් තේරුම් ගන්න. ඒත් අපි ඉන්න මට්ටම අඳුරගෙන මට කරන්න පුළුවන් මේක දැනට. ඒක තේරුම් අරන් ඒක කරන්න පටන් ගන්න. ඔව් ඔය ටික කතා කරන්න පුළුවන්. හැබැයි බලන්න බෑ. අපිට පේන්නේ එළිය තියෙන රූපයක් කරලා ගත්තට පස්සේ. එහෙනම් පෙන්වන්න ඕන එතනට ආසන්නම එක හිතේ හදපු එකනේ ඔය එළියදී. දැන් හිතේ හදපු හැටි දැන්ම කතා කළාට වැඩක් නැහැ. මොකද ඔක නවත්තන්න බෑ. අපිට පුළුවන් හිතේ හදපු එක එළියෙන් තිබ්බ එක හිතට පෙන්නුවොත් ඊළඟ සැරේවත් ඔක තියෙන එක පොඩ්ඩක් ඔව් ඔවිත කලින් මට පෙන්නයි. මෙහෙම මේ රැවටිීමක් මේ වෙන්නේ කියලා. එතකොට එතෙන්ට තමයි අපිට දැනට සිහිය නෝන පිටන්න. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ මේක පටන් ගන්න කිව්වේ කායනුපස්සනාව. චිත්තානුපස්සනාවෙන්වත් ධම්මානුපස්සනාවෙන්වත් වේදනානුපස්සනාවෙන්වත් නෙමෙයි. මොකෙන්ද පටන් ගන්නෙ? කායනුපස්සනාව. රූපෙන් පටන් ගන්න. රූපේ තමයි අපිට අල්ලන්න ලේසි දැන්. හොඳටම තේරෙනවන්න රූපයකට අහු වුණා. මේ අනිත් ඒවා ඊට වඩා සියුම් අපිට සමහර විට දකින්න අමාරු. ඒ තරම් මේ හිත වේගවත්. දැන් රූපයකට අහු වුණා කියන එක පොඩ්ඩක් ඔව් කල්පනාවෙන් හිතියොත් දැනගන්න පුළුවන් නේද? එහෙනම් තමයි මේ රූපයෙන් පටන් ගන්න කියන්නේ. රූපය පිළිසින්ද දකින්න පටන් ගන්න. හරි? ඊට පස්සේ පුළුවන් ඒක පුළුවන් වෙනකොට පුළුවන් ඊතුරු ටිකට යන්න. ඊතුරු ටික දැනගත්තට කමක් නැහැ. හැබැයි ඒක දැනුමක් විතරයි. බාහිර රූපය ඇතුලේ හදාපු එකනේ එළියේ තිබ්බේ. ඔව්. මේ මනස ඇතුලේමයි හදලා තියෙන්නේ. ඕක එළියේ තියෙන්න බෑ. අපේ මුලාව හින්දායි එළියේ තියනවා කියලා අපි බාරගත්තේ උපාදාන කරලා. ඔව් එළියෙන් තිබ්බා කිව්වත් රූපේ උපාදාන කළා කිව්වත් ලෝකෙට අහුණා කිව්වත් ඔය තුනම එකයි. ඒක හිතට පෙන්නන. දුක සකස් වුණා කිව්වත් ඒත් ඒක. රූප උපාදානේ දුක කියන්නේ. නේද? පැහැදිලිද? දැන් දුක අඳුර ගන්නවා කියන්නේ ඕකම තමයි. දුක්ඛ සත්‍ය දකින්න. හ්ම්? දුකයි සමුදයයි දෙකම දකින්න. පාලනය කරන්න යන්න එපාම. ඕක නවත්තන්න බෑ. නේද? උනාට පස්සේ අපිට ඕක පෙන්වන්න. වෙන්න කලින් නවත්තනවා කියන එකක් දැන්ම කරන්න බෑ. පුළුවන් වැඩේ කරන්න. පුළුවන් වැඩේ තමයි රැවටුණාට පස්සේ උන්න රැවටුණා කියලා පෙන්නන්නේ. ඒකත් හරිය වටිනවා. එතනින් තමයි ආර්ය මාර්ගේ පටන් ගන්නෙ. එතකොට හිතේ හදපු දේවල් එකක්වත් රූපයකට අයිති නැහැ. හිතේ සකස් වෙන එකක්වත් සතර මහා ධාතු නෙවෙයි. සතර මහා ධාතුවට අදාළ නැහැ ඒක. නේද? හිතේ හදන දේවල් රූප නෙවෙයි. එහෙනම් මොනවද? නාම. හිතේ හදන්නේ නාම ටික. ඒවා සතර මහා ධාතු රූපෙට අයිති නැහැ. හිතේ පිළිඹුව නාම ධර්ම ගොඩක් නිසා සතර මහා ධාතු රූපය නෙමෙයි. දැන් මොකද්ද මේ වෙන් කරන්නේ? නාමයි රූපයි. රූපයි වෙන් කරන්නේ. අපි මෙච්චර කල් හිතේ නාම රූප එකයි කියලා. හිතන දෙමයි එළියේ තියෙන්නේ.
දැන් නාමතික රූපෙට අයිති නෑ කියලා අපි නුවණින් පෙන්නනවා. තේරෙනවද? හිතේ තියෙන්නේ පිළිමිගුවක්. ඒක රූප නෙවෙයි. එන නාම. වචනේ කිව්වේ නැතුවට ගන්න මේක පිළිමිගුව කියලා හිතන්න. එළියේ තියෙන රූපෙට ඕක අයිති නෑ. එළියට තියන්න බෑ. හරි? තේරෙනව නේද? මේ නාම රූප වෙන් කිරීමෙන් තමයි පටන් ගන්න. තාම ඕක කරන්න කරලා ඉවරද ඒක? නාම රූප වෙන් කිරීම නෑ. කළා නම් එළිය රූප වලට අහු වෙන්නේ නෑ. නේද? නා අපිට වඩන්න තියනවා. හිතට පුරුදු කරන්න තියනවා. නාමයයි රූපෙයි හිතට හිතට පෙන්වන්න ඕන ওই දෙක දෙක. යාති දෙකක්. නාමය කවදාවත් රූප වෙන්නේ නැහැ. රූප නාම වෙන්නේ නැහැ. නාම වලින් රූපයක් ගැන කියන්න පුළුවන්. ඒ වුණාට ඒක රූපයක් වෙන්නේ නැහැ. හිතට නිකන් රූපයක පිළිබිඹුවක් හදලා දෙන්න පුළුවන්. ඒක කවදාවත් රූපයක් වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බේ රූපයක් වෙන්නේ නැහැ. නේද? ප්‍රතිබිම්බේ රූපයක් නෙවෙයි. ඒක හිතට පෙන්නන්න. ඕ ඒ ඇත්ත හිතට පෙන්නන්න.
සෝ ඒ දෙනෙක
නාමය නාමය රූපයක් නෙවෙයි.
හදෝ සතනන
කිව්වා පිටි කොට කඩ ගන්නේ නෝ.
ඇහැට පේන්නේ වර්ණ සතනක් පමණයි. හිතට පේන්නේ හිතට පේන එක කවදාවත් සතර මහා ධාතු නෙවෙයි. හිත දැනගන්න. හිත දැනගන්නවා කියන්නේ විඥාන. විඥානෙට කවදාවත් එළිය තියෙන රූපයක් දැනගන්න බෑ. හිතෙන්ම මවල දෙන දෙයක් හිතෙන්ම දැනගන්නවා විතරයි. මුලාවෙන් තමයි එළිය රූපයක් දැනගත්තා කියලා හිතන. මොකද මේ ආයතන ටිකෙන් කවදාවත් අපිට එළියේ තියෙන දේවල් දැනගන්න බෑ. මොකයි මේ ආයතන? ඔව් ආයතන පිරිසිඳ දකින්නකොට එන නුවණ මොනවාද? මේ ආයතන වලින් කවදාවත් එළියේ තියෙන රූපයක් දැනගන්න බෑ. ඒක හිතෙන් හිතා ගැනීමක්ම විතරයි. හිතේ වෙන මුලාවක් හින්දාමයි එළියේ තියෙන දේ දැනගත්තා කියලා හිතන. අනිත්‍යතාව වෙන්නේ එළිය පිහිටන්න බැරි කමමයි අනිත්‍ය කියන්නේ. එළිය මොහොතක්වත් මොහොතකටවත් පිහිටන්න බෑ. හිතේ හැදෙන දේ එළිය පිහිටන්න බෑ. එළිය පිහිටුවක් නිට්ටය කරනවා. ඔව් එළිය තියෙන දෙයමයි කියලා ගන්න නිට්ටය කරනවා. ඒ එළිය තියන්න බැරි කමමයි අනිත්‍ය. තේරුණාද? ඒක අනිත්‍ය කියන එකේ ගැඹුරක් තියෙනවා. වෙනස් වෙනවා කියන එකම නෙමෙයි. නිත්‍ය කරන්න බැරි කම. හිතේ හදන දේ එළියේ මොහතකටවත් පිටින්න බෑ. මොහතකටවත් නිත්‍ය කරන්න බෑ. ඒ හින්දා අනිත්‍ය. තේරුණා? දැන් අනිත්‍ය බලන්නේ එළියේ තියලා ඒක වෙනස් කරනව නෙවෙයි. එළියේ තියන්නම බෑ. එළියේ තියන්නේ මොහොත ගමන. සමාධියෙන් හරි නැතුව හරි බලන්න ඕන මොනවා
මේක බැලීම දන්තේ
සමාධිය කැතේ ඉඳී කියන එක ඕක දකින්න කොට දකින්න පුළුවන් වෙනකොට ඉතින් හිත සමාධි වෙන්න ඕන. ඇයි මොකක්වත් පස්සෙන් එලවන්න නැහැ නේද? ඒක රූප පස්සේ එලවන්න නැත්නම් හිත සමාධි හිත සම්සුන් වෙනවා. ඔව් දැන් එන්නේ විදර්ශනා සමාධියක් එන්නේ. අර බලෙන් ගිහිල්ලා එක තැනක ගැට ගහලා තියන්න ඕනේ නැහැ. ඒක සමතේ. එනම කණුවක් හොයාගෙන ගිහින් ගැට ගහනවානේ. නේද? සති නිමිත්ත හරි මොකක් හරි හොවාගෙන අරමුණක් හොවාගෙන ගිහින් ඕකේකට ගන්න ඕනනේ. ඒක සමතය. දැන් එහෙම ගැට ගහන්න ඕනේ නැහැ. ඇයි ගැට ගහන්න ඕනේ නැද්ද? දුවන්නේ නැති
හින්දා.
දුවන්නේ නැහැ. දුවනවා නම් ගැට ගන්නවා. දැන් දුවන්න තියෙන හේතු ටික අපි නැති කරමු. අපි විදර්ශනයෙන් කරමු. අවබෝධය. මුලා වෙනකන් තමයි අර පස්සෙන් පන්නන්නේ. මුලාවම නැති වෙනකොට. ඒකත් ඉතින් ඕක මොකක් වෙයිද කියන එක දැන් කතා කළාට කියන්නේ ඒක කරලා බලන්න.
සර් විඥානයක් කියන එක මේ මොහොතේදීම ඇති වෙන දෙයක් නම් මව් කුෂයකට විඥානයක් ඇතුල් වෙනවා කියන්නේ.
මේ ඉතින් හිතාගත්තු දේවල් වලට උත්තරේ මේක කරනකොට. මව් කුෂයට ආපු හැටි හොයන්න යන්න එපා දැන්. මේ මොහොතේ රූපේ පිහිටන එක දැන් බලන්නකො. දැන් මේ මොහොතේ කරන එක ගැන මේ මොහොතේ බලන්න. අතීතේ වෙලා ඉවරනේ අපි දන්නේ නැහැ මොනවද. මේ මොහොතේ ඇත්ත දැක්කොත් ආයෙ උපදින්නේ නැහැ. ඒක ගැන වෙනම හොයන්න ඕනේ නේද? මේ මොහොතේ රැවටුනොත් ආයෙ උපදින්න. මේ මොහොතේ රැවටෙන එක නවත්තගත්තොත්
ආයෙ උපදින්නේ
නැහැ. ආයෙ උපදින්නේ. ඒකට ඉන්න වඩන්න ඕන මාර්ගයේ තමයි ඔය දැන් අඳුරගෙන කරන්නේ. මිරිඟුව මිරිඟුවක් තමයි. එහෙනම් දැන් මිරිඟුව කියන්නේ අව පරණ කතා ඉවරයි. අනාගතේ කතාත් ඉවර වෙනවා. ඔක හරියට දැක්කෝ. ඒකට අතීතේ වෙලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ.
අනාගතේ එනකොට
ওই දෙක ගැනම අපිට ප්‍රශ්නයක් නැහැ. නේ?
ඔව් අරව මැරලා.
ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ. ඒකට වර්තමානයේ සිහිය තියාගෙන වර්තමානයේ මුලා නොවි ඉන්න. එච්චරයි කරන්නේ. ඒක කරනකොට ඔබට උත්තර එයි යන්නේ. මුලා වෙලා අහන ප්‍රශ්න වලට උත්තර එනවා මුලාවෙන් මිදෙනකොට. විතක්කය කියන්නේ දැන් අර බුද්ධ දේශනාව හොඳට තේරුම් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. අස්සපච්චයා වේදනා. ස්පර්ශය තිබුණත් වේදනාව ඇති වෙනවා. එයා හේතුඵල පටිච්ච සම්පන්න සිද්ධි. අස්සපච්චයා වේදනා. මේ නවත්තන්න බෑ. හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? වේදනා කියන එක හට ගන්නවා. පටිච්ච සම්පන්නයි. යං වේදේති තං සංඥානං මොනවා හරි විඳොත් ඕක අඳුර ගන්න. යමක් විඳීද ඒක දැනගන්න. යං වේදේති තං සංඥානං
සංඥාවක් එනවා.
සතර යං සංඥානාති තං විතක්කේති. එකන හිතන. යං විතක්කේති තං පපංචේති. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු. මේ රූප වලට අහු වෙන හැටි තමයි කියන්නේ. මේ රූප ඒ කියන්නේ ප්‍රපංච වලින් හදන රූප. මේ රූප හැදීමමයි ප්‍රපංච කියන්නේ. එතකොට ඒවා අතීත වෙලා අනාගත වෙලා වර්තමාන වෙලා අපිවම අභිභවයයි. අපි මහද රූපේ අපිට හිතන්නේ එළිය රූප කියලා. මොනවද අපි? ආ අපි මහදලා බාරගත්තු රූප ටිකෙන් අපිවම පාලනය කරන අභිභවය. කොහොමද දුකටපත් කරන්නේ? වේදනාව එතකොට වේදනාව හැටියට දකින්න කියනවා ඉස්සෙල්ලි. නවත්තන්න කලින් සිද්ධ වෙන දේ දකින්න. එතකොට මේ මේවයි බුදුහාමුදුරු පෙන්වන්නේ මේවයි ඇත්ත දකින්න. යථාභූත ඥානය ඇති කරගන්න. නවත්තන්න නෙමෙයි කියන්නේ. දැන් රූපය නවත්තන්න කියලා කියන්නේ නැහැ. රූපේ අනිච්ච සංඥාව වඩන්න. නේද? දැන් අපිට මොකක් හරි රූපය කියලා හිතෙනවා නම් ඕකේ අනිච්ච සංඥාව වඩන්න. කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ? ඔය තියෙන රූපේ වෙනස් වෙනවා කියලා නෙවෙයි. අන්න කවුද ඉන්නා එයා වෙනස් වෙනවා කියුවට හරියන්නේ නැහැ. නේද? කොල්පණක් හිටියොත් එහෙම වෙනස් වුණත් ඉතින් අපි බය වෙලා ඉවරයි. ඒක පිහිටන එකම නවත්ත ගන්න ඕනේ. නේද? කොල්මණක් කො හැදුවේ මේ පැත්තේ මුලාවෙන්ම කියන එක පෙන්වන්න. හැදුවට පස්සේ ඕක වෙනස් වෙනවා කියුවට හරියන්නේ නැහැ. බය වෙන එක නවතින්නේ නැහැ. නේද? ඔව්. හදලා ඉවරනේ එතකොට. හැදුවේ වෙන්න මේ මුලාව හින්දා. මේ මුලාව නැත්තම් ඔහොම දෙයක් පිහිටන්නේ. කියන එක පෙන්වන්න. ඒක තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේ හේතුවින්දයි ඒක තිහිටියේ. මේ සමුදය නැත්තම් පිහිටන්නේ අත්ංග. එහෙනම් මේ රූපේ අනිච්ච සංඥාව වඩන්න කියන. වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න කියන. එතනත් ඔහොමයි. ඉති වේදනං කියලා. මෙන්න මේකයි වේදනාව. වේදනාවේ සමුදය මේකයි. සමුදය නැත්තම් වේදනාව විතන්න විදිහන්නේ. හරි. පහේම ওই විදිහට බලන්න. සෝවාන් වෙන්න කරන්න තියෙන්නේත් උක සකුද්දාගාමී වෙන්න කියන්න තියෙන්නේත් උක අනාගාමී වෙන්න කරන්න තියෙන්නේත් උක රහත් වෙන්න කරන්න තියෙන්නේත් උක. මෙතිකේ ඇත්ත ඇති හැටි දකින්න නම් ඒ වගේ අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව කියනකොට හිතන් ඉන්න එක නෙමෙයි ඔය බුදුහාමුදුරුවෝ යාදී කියන අනිච්ච සංඥාව වල. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම කියන කරුණු තුනම බල. පැහැදිලි. ඒවා දකින්න එක එක මට්ටම් තියෙනවා. ඒතර වේදනාවට හේතුව පස්සේ කියලා තමයි මුලින් දකින්නේ. පස්සපච්චා වේදනා. ඒතර වේදනාවේ සමුදය පස්සේ. පස්සේ නැති වුණා නම් වේදනාව නෑ. දැන් අපි ඉස්සෙල්ලා දකින්න ඕන ස්පර්ශය නිසාමයි වේදනා. හරි? පස්සපච්චා වේදනා. ස්පර්ශය හටගත්තා නම් වේදනාව නැහැ කියලා කරුණක් හෙදෙන්නේ නැහැ. ස්පර්ශය තිබුණත් වේදනාව හටගන්නවා. පස්සපච්චය වේදනා. නේද? එහෙනම් ස්පර්ශය තියෙද්දි වේදනාව නවත්තන්න බෑ. ඔව්. මේ ඕන වේදනාවක් වෙන්න පුළුවන්. සැප වේදනා, දුක් වේදනා, අදුක්කමාසුක වේදනා. උපේක්ෂාව කියනක් පුළුවන්. ලෝකෙට අයිති උපේක්ෂාව. ඒක හැබැයි අවිද්‍යාව තියෙනවා. ලෝකෙට අයිති උපේක්ෂාවේ අවිද්‍යාව. අපි උපේක්ෂා කියන්නේ අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියන්නේ. මේක ලෝකෙට අයිති උපේක්ෂාව. ඒකේ අවිද්‍යාව. හරි. ඇලුනොත් ලෝභය තියෙනවා, ගැටුනොත් ද්වේෂය තියෙනවා. ඇලුනෙත් නැත්නම් ගැටුනෙත් නැත්නම් මෝහය තියෙනවා. ඒත් ලෝකෙට අහුවෙලා ඒකෙන් මිදෙන්න නම් ඒකේ සමුදයයි අත්තංගමයයි බලන්න නේද? එතකොට ඊළඟට එනවා එහෙනම් ස්පර්ශයත් බලන්න. අන්න එතෙන්ද තමයි පස්ස සමුදය කියන එක බලනකොට තමයි කියන ටික අහුවෙන්නේ. ස්පර්ශයට අහුනේ මේ හින්දා අර විඥානේ පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති හින්දා. ඒකල් දකින්න මේක උදව් වෙනවා මේ සජ්ජෝ සමන්නාහාර වික. විඥාණයත් මේ මෙහෙම තිබුණ දෙයක් නෙමෙයි. ඒ වෙලෙට මේ හේතු යෙදෙන හින්දා හටගත්තු දෙයක්. ඒ හේතු ටික හරියට අඳුරගන්නකොට ඔතෙන්ට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. එතන මුලාවක් අල්ලන්න පුළුවන්. ඒකට තමයි මේ 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 මේක කොහොම සියුම් කොටසක් වෙයි තජ්‍ය සමන්න. එතනක් තියෙනවා. ඒ එතන තමයි අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. දැන් ඒ දැනට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒ ඒ කොටස. හරි. ඒ කොටසෙන් මිදුණාට පස්සේ තමයි මෙතන අල්ලන්න පුළුවන්. මොකද අතනත් මුලාව තියාගෙන මේක කතා කරලාට වැඩක් නැහැ. මේ මේ ටික ගොඩාක් එහාට ඉන්නේ නේද? ඒකට අපි ඒ කෙලස් ටික ඉස්සෙල්ලා කඩා ගන්න. හරි. ඒ කියන්නේ බල්ලා දැන් වතුරට ඇවිල්ලා බුරණ ගමන්. අන්තටම තරහරම් බුරණ ගමන් ඔතන බල්ලෙන් නැහැ කිය කියා කියන එක හිතරවට්ටනවා විතර. නේද? එළයි බුරන්න යේදෙන හේතු ටික එහෙම එහෙම අඩු කරගෙන ඉන්න ඕන. ඒකයි මේකේ පිළිවෙත. ඒක අපි ලෝකෙට අහු වෙන මට්ටම ඉස්සෙල්ලා කඩා ගන්න ඕන. රූපවලට අහු වෙන මට්ටම. ඒ ටිකේ ඒකයි මේක එක එක මට්ටමෙන් දකින්න පුළුවන් කියන්නේ. දැන් අනිච්ච සංඥාව එක එක මට්ටමෙන් තමයි එක එක්කෙනාට කරන්න පුළුවන්. පු탁 යන කෙනා කරන මට්ටම නෙමෙයි සෝවන් කෙනා. හේ පු탁 යන කෙනා අනිච්ච සංඥාවට අනේ සක්කාය දිට්ඨිය කඩා ගන්න. සෝවන් කෙනා අනිච්ච සංඥාවට අනේ සක්කාය දිට්ඨිය කඩන්න නෙමෙයි කඩලා ඉන්නේ. ඒක වඩා ඊට සියුම් කෙලස් කඩන්න තමයි යා අනිච්ච සංඥා. අවබෝධය තමයි හැමතැනදීම ඉන්නේ. ඒ කියන්නේ මුලාව ටික ටික දෙන්නේ. දැන් අපි මුලා වෙලා ඉන්න මට්ටම් වෙනස්නේ. කෙලස් මට්ටම්. ඒකට ඒවා පියවරෙන් පියවර තමයි කඩන්නේ. දැන් වතුරට ඉගෙන බල්ලා මුලා වෙන මට්ටමේ නම් ඉන්නේ ඉස්සෙල්ලා ඒ කෙලෙස් කඩා ගන්න. නේද? ඒ මට්ටමේ ආවම අපේ මට්ටමට ආවට පස්සේ වතුරේ නම් මේ බල්ලෙක් නැහැ කියන එකට කියන්නේ අපේ මට්ටම වගේ. ඒ වුණාට අපි අහුගෙන රූප තියෙන. එතකොට ඒ ඒවා කඩන්න තියෙනවා ඊළඟට. එහෙම එහෙම එක එක මට්ටම. එතකොට එළියේ රූප කඩන්න පුළුවන් වෙනකොට තමයි තමන්ගේ ශරීරෙත් කඩන්න පුළුවන්. අපි අර භාවනාවේදී බැලුවට නේද? ඔව් එළිය රූප තියනවා කියන එකේ ඉන්නකම් මේක කඩන්න බෑ එතකම්. බාහිර රූපෙටත් අහු වෙන ගමන් එකපාරට මේ ශරීරය නැති වෙන්නේ නෑ. ශරීරය ඇත්ත දකින්න නෑ. හැබැයි අපිට උත්සාහ කරන්න පුළුවන්. එළිය රූපෙත් මෙහෙම පිහිටියනම් මේ ශරීර අභ්‍යන්තර රූපෙත් මෙහෙමනේ පිහිටන්නේ කියන එක ටිකෙන් ටික පෙන්වන්න පුළුවන්. හැබැයි කැඩෙන්න නම් අරව ඒ පිළිවෙලක් තියලා කැඩීගෙන. මොකද දැන් කතා කළාටම අවබෝධය එන්නේ නැහැ කියන්නේ ඕකයි. ප්‍රායෝගිකව මේක කරන්න ඕන. විදර්ශනය කරන්න ඕන නැත්නම් කායanusasanාව වඩන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක තමයි එකම මාර්ගය. නේද? සිහිය පිහිටන්නම වෙනවා ඔය විදිහට.
ඒකෙන් කරන්නේ හිතේ වේගය අඩු කිරීම.
වේගය අඩු කරනවා කියලා එකක් නෙවෙයි. හිත එකම වේගෙන් වැඩ කරනවා.
ඒක නිහින්දානේ මේ තීරණයක් ගන්න පරි සමාන වලට.
නෑ ඒ මුලා වෙන එකයි අඩු කරන්නේ. මුලා වෙන එක අඩු කරනවා. හිත ඒ වේගෙන් වැඩ. අපි මුලා වෙන එක තමයි ටිකෙන් ටික අඩු කරන්නේ. ඔව්. ඒ වේගය වැඩි කරන්න නෙමෙයි කුළු කුළුවන් ඉලවට ඕක බලන්න. හිමීට බැලුවට කමන්න. ඕන තරම් වෙලා අරගෙන සිද්ධ වෙන්නේ මෙන්න මේකයි කියලා හිතට හිතට පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි නැත්නම් ආයේ ආයේ අහන්න. මේ ධර්මය අහන්න, විමසන්න, ප්‍රශ්න කරන්න, සාකච්ඡා කරන්න ඔය දීලා තියෙන්නේ ඒක. නේද? තේරුම් ගන්න. තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. එකපාරට තේරෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවම කියනවා නම් මේ පෙර නොයසු විරෝධ ධර්මතාවය අපි අවබෝධ කරගන්න. අපි කලින් අහලා තියෙන එක නෙවෙයි මේ ධර්මතාවය. මේක නුවණින්ම දකින්න ඕන එකක්. බුදුදහම අහලා නුවණින්ම අවබෝධ කරන්න ඕන එකක්. ඒක කාගෙන් හරි භාවනාවක් අහගෙන කළාට හරියන්නේ නැහැ. නේද? ධර්මයේ තමම දකින්න ඕනේ. නම් මේ කාලය තුල දැන් සතුටු වෙන්න පුළුවන් තමයි අපි සීල සමාධි ප්‍රඥා වැඩෙන භාවනාවල ඉගෙන ධර්ම සාකච්ඡාවල ඉගෙන සම්මා දිට්ඨිය තියෙන අවශ්‍ය කරුණු සාකච්ඡා වුණා. ඒවා මහානිසංස කුසල. මහානිසංස කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම උපකාරී වෙනව. පොඩි අවබෝධයක් ගත්තත් නිවන් අවබෝධ වෙනකම්ම උපකාරී වෙන විපාක තියෙන කුසල. මහානිසංස කුසල. එහෙම කුසල් සම්භාරයක් රැස් කරගත්ත එතකොට පින් ගොඩාක් රැස් වෙනවා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවා ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරන් රක්කන්තු දේශනම්. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉමිනා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්. හොඳම ප්‍රාර්ථනාව ඉන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාවම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හොතු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යා නිබ්බාන පත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යා නිබ්බාන පත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යා නිබ්බාන පත්තිය. අපේ මේ අවිද්‍යාව මේ ඇත්ත ඇති ඇති නොදන්න කම ධර්මයක් නොදන්න කමමයි. ඒ හිඳ කරන සංඛාර අවිද්‍යාවෙන් කරන සංඛාර ඒවා සේරම සබ්බේ සංඛාර අනිත්‍යයි අනිත්‍යයි මේවා අපව දුකටපත් කරන දුක්ඛාද. ඒ වගේම මේ හිතට අරමුණේ ධම්ම සබ්බේ ධම්මා හිතෙන් හදන හිතටම අරමුණ වෙන දේවල් නේද හිතේ පිළිමි. ඒ සබ්බේ ධම්මා අනත්තා ඒවයි කිසිම ආත්මගතියක් නැහැ. මම මේ පැත්තේ ඉන්නා ඒවා මේ පැත්තේ තියෙනවා අපිට පාලනය කරන්න පුළුවන් මාත්මගතියක් නැහැ. හිතේම පිළිමිදු ටිකක් හිතෙන්ම හදලා. හ්ම්. ඒ සබ්බේ ධම්මා අනාත්තාතර. ඇත්තටියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති පඤ්ඤාය. නුවණට තමයි අද තේරුම්. යදා පඤ්ඤාය පස්සති දකින්නට. නුවණින් දකින්න. අතන බින්දති දුක්ඛේ. අන්න දුක කලකිරිලා අතාරිනවා. ඒකට අර මුලාව හිඳ හදාගත්තු එකක් නේ ඔය දුක. ඔක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය.
සබ්බේ සංඛාරා දුක්ඛා තී යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධිය සබ්බේ ධම්මානත්තා තී යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු